අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අද දවසෙත් අපි ඌවේ ගුරු කෙතරින් මේ සූදානම සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පාඩම කියල දෙන්න. අද දවසේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පාඩම කියල දෙන්න ඇවිත්තින්නේ මාධ්‍යවේදී උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂක අඹගස්තෝව ජනාධිපති විද්‍යාලයේ ප්‍රදීප් ජයලත් ගුරුපියාණන්.
අයිබෝවන් දරුවනේ, අද දවසේ අපි සූදානම් වෙන්නේ 11 ශ්‍රේණියට අදාළව ගුවන්විදුලි මාධ්‍ය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නා පුවත්පත් මාධ්‍ය පිළිබඳ මීට පෙර ආතු අපි සාකච්ඡාවට ගත්තා. එතකොට ශ්‍රව්‍ය මාධ්‍යයක් වෙන ගුවන්විදුලි මාධ්‍ය පිළිබඳවයි අද දවසේ අපි කතාබහ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. විශේෂයෙන් සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්න ගණනාවක් යොමු වෙන පාඩමක් විදිහට සැලකෙන මේ පාඩම තුන්වන පාඩම් ඒකකයේ විදිහට තමයි 11 වසරට අපි මේ පාඩම ඉගෙන ගන්න කටයුතු කරන්නේ. ඉතින් මුලින්ම අපි ඇත්තටම කතා කරන්න උවමනා කරනවා මේ ගුවන්විදුලි මාධ්‍ය හඳුනා ගැනීම. නැත්තම් මේ මොකක්ද මේ ගුවන්විදුලි මාධ්‍ය කියලා කියන්නේ කියන එක අපි ඉගෙන ගන්න එක වඩා වැදගත් වෙනවා. ඉතින් ඔබ දන්නවා නේද, විශේෂයෙන් අද වෙනකොට ගුවන්විදුලි නාලිකා 50කට ආසන්න ප්‍රමාණයක් අපට අහන්නට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ශ්‍රව්‍ය මාධ්‍යයක් වන ගුවන්විදුලි මාධ්‍යයේ ආරම්භය හා විකාශනය පිළිබඳ හඳුනා ගැනීම අතිශය වැදගත් වන කාරණාවක් බවට පත් වෙනවා. ඉතින් මේ හඬ විද්‍යුතයට පරිවර්තනය කර ගුවන්විදුලි තරංග ඔස්සේ තවතැනකට සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලියත් එක්කලා තමයි ගුවන්විදුලි මාධ්‍ය ගැන අපට අහන්න අවස්ථාවක් අවකාශයක් ලැබෙන්නේ. ඇත්තටම අපිට අද ගීත අහන්න වැඩසටහන් අහන්න මේ ගුවන්විදුලි මාධ්‍ය තිබුණට, ඉතින් මේක මුල් වකවානු තුළ බිහි වෙන්නේ නාවික කටයුතු සහ යුදමය කටයුතු සඳහා තමයි මුලින්ම මේ ගුවන්විදුලි සංඛ්‍යාත ක්‍රමවේදය උපයෝගී කරගෙන තිබෙන්නේ. එනිසා මේ මාධ්‍ය පිළිබඳව හඳුනා ගැනීම, ඒ වගේ මේ මාධ්‍ය පිළිබඳව ඉගෙන ගැනීම ඇත්තටම ශේස්ත්‍ර කිහිපයක් යටතේ වුණත් අපට සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඇත්තටම මේක මේ දෙයයන්ට තියෙන බලයක් විදිහට වගේ සැලකෙන්නේ. ඒ කියන්නේ එක තැනක ඉඳලා අපි කතා කරනකොට මුළු රටකට ප්‍රදේශයකට ඇහෙන්න සලස්සන්න පුළුවන්කම අපට ලැබෙනවා. ඒ නිසා ඇත්තටම ගුවන්විදුලි මාධ්‍ය පිළිබඳ ඉගෙන ගැනීම, ගුවන්විදුලි මාධ්‍ය ගැන අධ්‍යයනය කිරීම, හැදෑරීම වඩා වැදගත් වෙන කාරණාවක් බවට පත් වෙනවා. ඇත්තටම ගුවන්විදුලි මාධ්‍ය පියා විදියට සැලකෙන්නේ ගුග්ලිමෝ මාකෝනි නේද? විශේෂයෙන් ඔහු තමයි මේ ගුවන්විදුලි මාධ්‍ය ලෝකයට හඳුන්වා දීමට මුල්විච්ච පුද්ගලයා බවට පත් වෙන්නේ. ඔහු 1874 තමයි ඉපදුනේ. ඒ වගේම ඔහු 1937 මිය ගියා. ලෝකයට ගුවන්විදුලි මාධ්‍ය හඳුන්වා දීලා විශේෂයෙන් ශ්‍රව්‍ය මාධ්‍යයක් විදිහට අපට අපේ සංනිවේදන අවශ්‍යතා ඉටු කරගන්නට මහඟු සේවාවක් කරපු පුද්ගලයෙක් විදිහට මාකෝනි සැලකෙනවා. විශේෂයෙන් ඔහුගේ සේවය මේ ගුවන්විදුලි මාධ්‍ය ගැන කතා කරනකොට අපට අතිශය වැදගත් වන සාධකයක් බවට පත් වෙනවා. විශේෂයෙන් ඒ වගේම ඔහු එක් අවස්ථාවකදී ඔහුට හැකියාවක් අවකාශයක් ලැබෙනවා නේද, ගුවන්විදුලි මාධ්‍ය හඳුන්වා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන් භෞතික විද්‍යාවට අදාළව නොබෙල් තෑග්ග පවා දිනා ගන්නට ඔහුට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අධ්‍යයනය කිරීම වඩා වැදගත් වන සාධකයක්. ඒ වගේම අපි දන්න ගුවන්විදුලි සංඛ්‍යාත ක්‍රමයේ වේදේ හොයාගත්ත හෙන්රි හර්ට්ස් පිළිබඳවත් අපි ඉගෙන ගන්න එක අතිශය වැදගත් වෙනවා. ඔහු තමයි ගුවන්විදුලි සංඛ්‍යාතය අපට හඳුන්වා දුන්නේ. ඒ නිසාම ගුවන්විදුලි සංඛ්‍යාත මනින ඒකකය අද දවසේ අපි හර්ට්ස් වලින් පටන්ගෙන නැත්නම් හර්ට්ස් සිහි වෙන්නට අපි සංඛ්‍යාතය මනින ඒකකය එනමින් හඳුන්වනවා. ඉතින් ගුවන්විදුලි මාධ්‍ය ගැන අපි කතා කරනකොට ගුවන්විදුලි මාධ්‍ය කියන්නේ ජනමාධ්‍යයක්. ඒ කියන්නේ ප්‍රථම විද්‍යුත් ජනමාධ්‍ය විදිහට සැලකුවා නම් වරදීනේ නැහැ, වැරදිත් නැහැ. ඉතින් එකට හේතු සාධකයේ වෙන්නේ ගුවන්විදුලි මාධ්‍ය මූලික කරගෙන තමයි පසුකාලීනව ගුවන්විදුලි මාධ්‍ය දිගුවක් විදිහට තමයි රූපවාහිනී මාධ්‍යත් බිහි වෙන්නේ. එනිසා ජනමාධ්‍යයක් විදිහට ඇත්තටම තාක්ෂණික මාධ්‍යයක් විදිහට එක තැනක සිට තව තැනකට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලියක් ගුවන්විදුලි මාධ්‍ය තුළදී සිද්ධ වෙන ආකාරය අපට නිරීක්ෂණය කිරීමට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඉතින් ඇත්තටම නේද ලාංකික අපටත් ගුවන්විදුලි මාධ්‍ය ගැන සුවිශේෂී අනන්‍යතාවයක් තිබෙනවා. ඒකට හේතු සාධකයේ තමයි අග්නිදිග ආසියාවේ ප්‍රථම ගුවන්විදුලිය ලංකාවේ පිහිටවීම නිසා අපටත් මේ ගුවන්විදුලි මාධ්‍ය සම්බන්ධයෙන් කිසියම් අනන්‍යතාවයක් තියෙනවා කියන කාරණාවත් පුතේ සඳහන් කරන්නට ඕන. ඇතරම ගුවන්විදුලි මාධ්‍ය ආරම්භයේ සිද්ධ වෙන්නේ ඔය 19 සීවසේ සිදු කරන ලද පරේෂණ සහ නැත්තම් 19 සීවසේ සිදු කරන ලද විද්‍යාඥයන්ගේ කැපවීම හා ධෛර්යය මත තමයි ගුවන්විදුලිය බිහි වෙන්නේ. විශේෂයෙන් ඔය සංඥා සම්ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් අපට වැදගත් වෙන කෙනෙක් ඉන්නවා, මේ සැමුවෙල් මෝස් කියන පුද්ගලයා. ඇතනම ඔහුත් මේ ගුවන්විදුලි බිහි කරගන්නට අපට ප්‍රබල සහයෝගයක් ඒ වගේම නැත්නම් අපට ප්‍රබල දායකත්වයක් ලබා දුන් පුද්ගලෙක් විදිහට අපට සලකන්න පුළුවන්කම ලැබෙනවා. සැමුවෙල් මෝස් එකිනෙකට දුරින් පිහිටලා තිබෙන ස්ථාන විදුලි සන්දේශ රැහන් පද්ධතියක් මගින් සම්බන්ධ කරලා කිසියම් ප්‍රමිතියකට අනුව සකස් කළ කෙටි තරංග ඒ වගේම දිගු සංඥා සම්පේෂණය කිරීමට හැකියාවක් නැත්නම් ක්‍රමවේදයක් ඔහු විසින් නිර්මාණය කරගත්තා. ඒ නිසා ඇත්තරම මේ සැමුවෙල් මෝස්ගේ ක්‍රියාකලාපය අපට අතිශය වැදගත් වන කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම මේ රැහන් රහිත සම්ප්‍රේෂණ ක්‍රමයේ ආරම්භකයා විදිහට සැලකෙන අපි මුලින් කතා කරපු අපි ගුග්ලිමෝ මාකෝනි ඉතාලි ජාතික ගුග්ලිමෝ මාකෝනි ඇත්තටම ඔහු තමයි මේ ගුවන්විදුලි මාධ්‍ය පියා විදිහට සැලකෙන්නේ. ඔහුගේ ක්‍රියාකලාපයත් ඇත්තටම අපි මෙහිදී සාකච්ඡාවට ගන්න ඕන. ඒ වගේම ප්‍රධාන වශයෙන් ඔහුගේ ක්‍රියාකලාපයත් අපි ඇගයීමට ලක් කරන්න වෙනවා. විශේෂයෙන් 2016 වන විට ප්‍රථම ගුවන්විදුලි පණිවිඩ ප්‍රචාරය කිරීමට හැකියාවක් අවකාශයක් ලැබිලා තිබෙනවා. හැබැයි ප්‍රථම ගුවන්විදුලි ආයතන විදිහට සැලකෙන නම් BBC ගුවන්විදුලි ආයතනය තමයි ප්‍රථම ගුවන්විදුලි ආයතන විදිහට පිළිගන්න ආයතනය බවට පත් වෙන්නේ. හැබැයි පණිවිඩ යැවීමේ ක්‍රමවේද පිළිබඳ 2016න් පසුව අපට අහන්නට අවකාශයක් ලැබෙනවා. ඒ නිසා එක තැනක ඉඳලා තව තැනකට රැහන් විරහිතව පණිවිඩ යැවීමේ ක්‍රමවේදයක් මේ හරහා නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් අර වැල්ව වෙනුවට ට්‍රාන්සිස්ටර් ක්‍රමය උපයෝගී කර ගැනීමත් එක්කලා තමයි ගුවන්විදුලිය කුඩා ප්‍රමාණයෙන් නිර්මාණය කර ගනිමින් ගුවන්විදුලි යන්ත්‍ර සුලභ වීමට ප්‍රබල විදිහට බලපෑවා. ට්‍රාන්සිස්ටර් ගුවන්විදුලි යන්ත්‍රය අද වෙනකොට ලොව පුරා නේද ප්‍රබල විදිහට අපි දැන් මේ පාවිච්චි කරන ගුවන්විදුලි මාධ්‍ය නිර්මාණය කර ගැනීමත් ඇත්තටම ප්‍රධාන සාධකයක් විදිහට පත් වෙනවා. ඒ අනුකූල විශේෂයෙන් ගුවන්විදුලි මාධ්‍ය අද වෙනකොට ජංගම දුරකථනය තුල වුණත් රඳවා තබාගෙන නැත්නම් කුඩා උපකරණයක් විදිහට රඳවා තබාගෙන අපට පරිහරණය කිරීමේ හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ ඔය ට්‍රාන්සිස්ටර් ක්‍රමවේදය නිර්මාණය කිරීමත් එක්කලා. ඔය 1922 දී ලන්ඩනයේ ඉඳලා මාකෝනි මැදුරේ ලන්ඩන් වල මාකෝනි මැදුරේ ඉඳලා මේ ගුවන්විදුලි විකාශන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළ තියෙනවා. විශේෂයෙන් BBC සමාගමත් එක්කලා ඒක රාශී වෙලා. ඒ වගේම මීට ආයතන පහක දායකත්වයේ පවා ලැබිලා තිබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ 2022 BBC ගුවන්විදුලි නාලිකාව ආරම්භ කිරීමත් එක්කලා ලෝකේ ප්‍රථම ගුවන්විදුලි නාලිකාව බිහි වුණු බවට සාධක අපි හඳුනගන්නෙත් අන්න ඒ සාධක මුල් කොටගෙන. ඔන්න එනම් අපි ලෝක ගුවන්විදුලි ඉතිහාසය ගැන කරුණු කාරණා බොහොමයක් කතා කරා. ඇත්තටම අපිට තේරෙන සහ දැනෙන කාරණා තමයි ලෝකයේ නේද සංනිවේදන මාධ්‍යයක් විදිහට එහෙම නැත්නම් විදුලි මාධ්‍යයක් විදිහට එක තැනක ඉඳලා තව තැනකට හඬ සම්ප්‍රේෂණය කිරීමට හැකියාවක් ලැබීම ප්‍රබල සාධකයක් බවට පත් වෙනවා. ඔය 1970 ගණන් වල වගේ වෙනකොට කැනඩාව තුල විශේෂයෙන් මිනිසුන් ප්‍රමාණයට සමාන්තර ආයුරින් ගුවන්විදුලි උපකරණ තිබූ බවට පවා සාධක හඳුනා ගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ තරමට ගුවන්විදුලි මාධ්‍ය ප්‍රබල මාධ්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල මැතිවරණ ප්‍රතිඵල විකාශනය කිරීම සඳහා ප්‍රබල විදිහට ගුවන්විදුලි මාධ්‍ය උපයෝගී කරගෙන තිබෙනවා මුළු වකවානුව තුළ. එමකින් ඇත්තටම මහජනතාව තුළ විදුලි මාධ්‍යයක් විදිහට හරි ඉක්මනින් මේ මාධ්‍ය පැලපඳියම් වෙනවා. විශේෂයෙන් ශ්‍රව්‍ය මාධ්‍යයක් වීමත් ඒ වගේම නේද තාක්ෂණික උපකරණ උපයෝගී කරගෙන විකාශනය කිරීමත් වෙන වැඩක නිරත වෙන ගමන් අහන්න පුළුවන්කම ලැබීම ඒ වගේම ලොකු පිරිවැයක් නැත්නම් විශාල පිරිවැයක් දැරීමට සිදු නොවීම කියන කාරණා මූලික කරගෙන තමයි ගුවන්විදුලි මාධ්‍ය ලෝකේ පුරා ප්‍රචාරය කරන්නට නැත්නම් ලෝකේ පුරා ව්‍යාප්ත වෙන්නට බලපාපු සාධක බවටත් පත් වෙන්නේ. අපි එහෙමනම් ලෝක ගුවන්විදුලිය ගැන කතා කරාට පස්සේ අපි ලංකාවේ ගුවන්විදුලිය ආරම්භය හා විකාශනය පිළිබඳව අපි කතා කරමු. අපි දන්නවා නේද 1920 ගණන් වල නෝට අපි යටත් විජිතයක් විදිහට තිබුණා. නැත්තම් එංගලන්තයේ යටත් විජිත රාජ්‍යයක් විදිහට තමයි අපිව පාලනය කළේ. එතකොට ලෝක ගුවන්විදුලිය ආරම්භය සැන්තුහන කරන්නේ බ්‍රිතාන්‍යය නිසා. මේ කියන්නේ 1922 BBC නාලිකාව පටන් ගන්න බ්‍රිතාන්‍යය. ඉතින් ඔය බ්‍රිතාන්‍යය පටන් ගත්ත ගුවන්විදුලි නාලිකාව සඳහා මූලිකත්වයේ ගත්ත එඩ්වර්ඩ් හාපර් කියන කෙනා ලංකාවේ තැපැල් කටයුතු වල ප්‍රධාන නිලයක් දරමින් ඔහු ලංකාවට එනවා. ඒ ලංකාවට පැමිණීම කියන කාරණාව ලංකාවේ ගුවන්විදුලි ආරම්භ කිරීමට ප්‍රධාන සාධකයක් බවට පත් වුණා. විශේෂයෙන් ලංකාවේ පිහිටලා තිබුණු ආධුනික රේඩියෝ සමාජය ඒ වගේම එක පැත්තකින් නේද ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදිහට තිබුණු කාරණා මූලික කරගෙන හරි ඉක්මනින් ලංකාවේ කටයුතු නැත්තම් අර බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදිහට තිබුණාට පස්සේ එහෙට ලැබෙන තාක්ෂණික දියුණුවක් හරි ඉක්මනින් ලංකාවට ලැබෙන ස්වභාවයක් තිබුණා. අනේ ඒ ඇසුරත් මම හිතන්නේ ලංකාවේ ගුවන්විදුලි විකාශනය වෙන්නට, ඒ වගේම ලංකාවේ ගුවන්විදුලි විකාශන කටයුතු ආරම්භ කරන්නත් ප්‍රධාන විදියට බලපාපු සාධකයක් බවට පත් වෙනවා. 1922 ලංකාවේ 22 අගභාගයේ වෙනකොට ලංකාවේ ආධුනික රේඩියෝ සමාජය පිහිටවනවා. ඒ අනුව 1924 දෙවැනි මාසයේ 27 වෙනිදා ලංකාවේ විශේෂයෙන් ඔය තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාව විවෘත කිරීමෙන් පස්සේ පැවැත්වලා තිබෙන බටහිර සංගීත සංදර්ශනයක්. ඒ සංගීත සංදර්ශනයේ විසුවාහරීම සඳහා ප්‍රධාන වශයෙන් උපයෝගී කරගෙන තිබෙනවා මේ කියන ගුවන්විදුලි මාධ්‍ය. ඒතර එය ගොඩක් වෙලාවට ඉතා පැහැදිලිව අහන්න අවකාශය ලැබුණයි කියලත් සඳහන් කරනවා. එනු ලංකාවේ ප්‍රථම ගුවන්විදුලි විකාශන ක්‍රියාවලිය 1924 දෙවැනි මාසයේ 27 වෙනිදා පැවති බවට තමයි සාධක අපට හමුවන්නේ. ඒ අනුකූලව අපට ප්‍රථම වතාවට ගුවන්විදුලි මාධ්‍යක ඇසුර ලබා ගැනීමේ හැකියාවක් පුතේ ලැබෙනවා. ඊට පස්සේ 1924 හවෙනි මාසයේ 27 වෙනිදා ලංකා ඉංජිනේරු සංගමයේ පැවැත්වෙනවා මේ සාකච්ඡාවක් නැත්නම් වැඩමුළුවක්. මේ සාකච්ඡාව සහ වැඩමුළුවට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් විලියම් හෙන්රි මහත්මයා සහභාගී වෙනවා. ඔහු සහභාගී වුණාට පස්සේ ඔහුගේ කතාව රේඩියෝ එක මගින් නැත්නම් ගුවන්විදුලි මගින් විකාශනය කළ බවට සාධක අපට මුණ ගැහෙනවා. ඒ අනුකූලව ප්‍රථම වතාවට අර විධිමත්ව අර 24 දින මාසයේ 27 වෙනිදා සිදුවීමෙන් පස්සේ 1924 6/27 දිනත් ඔන්න හැකියාවක් ලැබෙනවා අර ඉංජිනේරු සංගමයේ උදෙසා කරපු කතාව විකාශනය කරන්න අවකාශයක් අපට උදා කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා සමහරු කියනවා ලංකාවේ ගුවන්විදුලිය ආරම්භ සිද්ධ වෙන්නේ ඔය කියන දිනේ කියලා. එහෙත් ඇත්තරම ලංකාව පිළිගත් සාධකයේ බාටපත් වෙන්නේ 1925 දෙසැම්බර් 16 වෙනි දින තමයි ලංකාවේ ගුවන්විදුලි ආරම්භ කළ බවට නිල වශයෙන් පිළිගැනීම තියෙන්නේ. අද දවසේ උපන්දිනය සමරන්නේ 25 දෙසැම්බර් මාසේ 16 වෙන දින ඔය ඉදිරිපත් කරපු නැත්නම් ඒ සකස් කරපු ගුවන්විදුලි නිල වශයෙන් විවෘත කරාය බවට අපි පිළිගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් අපි දන්නවා එඩ්වඩ් හාපර් මහත්තයාත් ඒ වගේම ලංකා ආධුනික රේඩියෝ සමාජයත් එක් වෙලා මුහුදේ අතරමං වෙලා තිබුණු සබ්මරින් එකකින් ගලව ගන්නා ලද උපකරණ උපයෝගී කරගෙන කිලෝවොට් කාලක එහෙම නැත්නම් වොට් 250ක ට්‍රාන්ස්මීටරයක් හදලා මේ විකාශන කටයුතු සිදු කළ බවට තමයි පුතේ සාධක මුණ ගැහෙන්නේ අපට ප්‍රධාන වශයෙන් මේ රේඩියෝ පටන් ගැනීම සම්බන්ධයෙන්. ඉතින් ඊට පස්සේ නිල වශයෙන් මේ ගුවන්විදුලි ආරම්භ කරාට පස්සෙත් බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රධාන වශයෙන් ඒ සඳහා උදව් උපකාර කළා තියෙන කිලෝට් එකක දහරිතාවකින් යුත් ට්‍රාන්ස්මීටරයක් එහෙම ගෙනල්ලා නව සම්ප්‍රේෂණාගාරයක් එහෙම සකස් කළා තමයි අර 25/12/16 විවෘත කිරීම කටයුතු සිදු කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම ගුවන්විදුලි නාට්‍ය ආරම්භය නැත්නම් විශේෂයෙන් ගුවන්විදුලි විකාශන කටයුතු ආරම්භ කරාට පස්සේ ගුවන්විදුලි නාට්‍ය ආරම්භ කිරීම පිළිබඳ කාරණා අපට මුණ ගැහෙනවා. 1927 බ්‍රිතාන්‍ය ගුවන්විදුලි ප්‍රචාරකෝය කරන ලද ඉංග්‍රීසි නාට්‍යයක් ප්‍රචාරය කළ බවට සාධක අපට මුණ ගැහෙනවා. ඒ අනුකූල විශේෂයෙන් මුල්වකවානුව තුල ප්‍රධාන ඉංග්‍රීසි වැඩසටහන ගණනාවක් විකාශනය වුණාට පසුකාලීනව ඇත්තරම සිංහල වැඩසටහන ගණනාවක් පවා විකාශනය කරන්න මේ මාධ්‍ය උපයෝගී කරගෙන තිබෙනවා. ලංකාවේ ගුවන්විදුලි විකාශන කටයුතු ගැන අධ්‍යයනය කරනකොට 1926 අර ශ්‍රී ලාංකික ශිල්පීන් දේශීය වැඩසටහන ගණනාවක් ආරම්භ කළා තිබෙනවා. ඒ ඇත්තරම සුවිශේෂී කාර්යයක් බවට අපට සඳහන් කරන්න ඕන. ඒ වගේම 1927 වෙනකොට අර කෙටි නාට්‍ය මම ඉස්සලා සඳහන් කරා. ඒ වගේම ක්‍රීඩා වැඩසටහන්, ඒ වගේම සජීවී සිංහල වැඩසටහන් වගේ දේවල් ප්‍රචාරය කිරීමට කටයුතු සම්පාදනය කළා තිබෙනවා. ඒ වගේම 1930 වගේ කාල පරාසයක් වෙනකොට ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරයක් ප්‍රධාන වශයෙන් පිහිටවනවා. ඒ වගේම ලංකාවේ ගුවන්විදුලි කෙමින් ජනප්‍රිය තත්වයට පත් වෙන ওই කාලවකවානුව වෙනකොට ඒ කියන්නේ එකට හේතු සාධකයේ වෙන්නේ අපි දන්නවා මේ 1930 වගේ කාල පරාසයනකොට ලංකාවේ ගුවන්විදුලි බලපත්‍ර සංඛ්‍යාව 1408 දක්වා ඉහළ යන්නට බලපාලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ගුවන්විදුලි උපකරණ මිලදී ගැනීමේ ප්‍රමාණය ක්‍රමයෙන් ඒ හරහා වර්ධනය වුණා කියන කාරණාව අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. 1946 වසර වගේ වෙනකොට විශේෂයෙන් ටොරින්ටන් චතුරස්‍රයේ ගුවන්විදුලි මධ්‍යස්ථානයේ පිහිටවනවා. ඒ කියන්නේ අර විදුලි සංදේශ ගොඩනැගිලි තිබුණු ගුවන්විදුලි උපකරණ සියල්ල ගෙනියලා ටොරින්ටන් චතුරස්‍රයේ දැන් ඔය අපේ ගුවන්විදුලි නාලිකාව ජාතික ගුවන්විදුලි ආයතනය මත ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පිහිටුවා තිබෙන ස්ථානයේ ඒ ගුවන්විදුලි ස්ථාපිත කරන්නේ 1946. ඒ වගේම 1949 නට ගුවන්විදුලිය වෙනම දෙපාර්තමේන්තුවක් විදිහට පිහිටුවලා දෙපාර්තමේන්තු ප්‍රධානයෙක් යටතේ මෙහෙවීම් කටයුතු පවත්වාගෙන යන්නට කටයුතු සම්පාදනය කරනවා. ඒ අනුව රේඩියෝ සිලෝන් නැත්නම් ගුවන්විදුලි දෙපාර්තමේන්තුව විදිහට පවත්වාගෙන යනවා. ඒ වගේම 1950 වගේ කාල පරාසයේ වෙනකොට පුතේ සිංහල ඒ වගේම දමිළ සහ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම වැඩසටහන් සහ වෙන වෙනම නාලිකා ආරම්භ කිරීමේ ක්‍රියාවලිය ඔය කියන කාලවකවාන තුරදී සිද්ධ වෙනවා. 1950 වෙනකොට වෙළඳ සේවය ඒ වගේම සෝදේශී සේවය කියලා ප්‍රධාන සේවාවන් දෙකක් යටතේ ගුවන්විදුලිය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය වූ බවටත් අපට ඇත්තරම කරුණු කාරණා හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔය විශේෂයෙන් අර ඉංග්‍රීසි නාට්‍යයට අමතරව සිංහල නාට්‍ය විකාශනය වීම ගැන අධ්‍යයනය කරනකොට ඒ සඳහා මැදිහත් වුණු පුරෝගාමී චරිත කිහිපයක් අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් ටීවී එඩ්වින් පෙරේරා මහත්මයා, ඒ වගේම ඇන්ටන් ද සිල්වා මහත්මයා, ඒ වගේම ආනන්ද සරත් විමලවීර මහත්මයා, මේගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායම, සී ඒ පොන්සේකා මහත්මයා, ඒ වගේම කුරුණෑගල රජයේ සේවක සංගමේ මේ වගේ ආයතන සහ ඒ වගේම මේ කියන නාට්‍ය කණ්ඩායම සහ පුද්ගල චරිත මූලික කරගෙන ලංකාවේ මුල් වකවාන තුන සිංහල නාට්‍ය ආරම්භ කිරීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. ඒ අතරම අපට අතිශය වැදගත් වන කාරණාවක් බවට පත් වෙන අපි දන්නවා 1964 මුදල නායක සෝමරත්නයන් රචනා කරන ලද මුවන් පැලස නාට්‍ය විකාශනය වීම දක්වා මේ ක්‍රියාවලිය සංවර්ධනය කරගන්න ඇත්තටම පුළුවන්කම ලැබුණේ විශේෂයෙන් අර මුල් වකවාන තුල සිංහල නාට්‍යයට මේ පිරිසකේ ලැබිච්ච ප්‍රබල දායකත්වය නිසා කියන කාරණාව අපට පුතේ පැහැදිලි කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම සිංහල නිවේදකයන් පිළිබඳව කතා කරනකොට මුල් කාලේ DM කොළඹගේ අපට සුවිශේෂී චරිතයක් විදිහට මුණ ගැහෙනවා. මම කොළඹගේ කොළඹ සිට කතා කරමි. මේ කොළඹ ගුවන්විදුලි සේවය කියලා තමයි ඇත්තටම එයා නිවේදන කටයුතු පටන් ගත්තේ. ඒ වගේම ඕවයි පෙරේරා මහත්මයා, රුබේරු මහත්මයා, ඒ වගේම ගුරුගේ මහත්මයා, කරුණාරත්න අබේසේකර, MD ගුණපාල මේ කියන චරිත තමයි ඇත්තටම ලාංකික ජන සමාජයේට ප්‍රධාන විශේෂයට ප්‍රධාන වශයෙන් ඇත්තටම මේ ගුවන්විදුලි මාධ්‍ය ග්‍රාහක සමාජය තුල ජනප්‍රිය කරවීමට ප්‍රබලම කාර්යභාරයක් ඉඩ කරපු නිවේදක මහත්තුරුන් බවට පත් වෙන්නේ. ඒ වගේම ගුවන්විදුලියට ස්ථීර මේ වාදක මණ්ඩලයක් පත් වෙනවා 1952 අවුරුදු වගේ වෙනකොට. විශේෂයෙන් ඔය HAP දාස මහත්තයා, ඒ වගේම අප්පුහාමි මහත්මයා, ඩැනි මහත්මයා ඇතුළු බොහෝ පිරිසකගේ දායකත්වයෙන් ස්ථීර වාදක මණ්ඩලයක් බඳව ගන්නවා. ඒ අනුකූලව තමයි ඔය සරල ගී ජනප්‍රිය කරගන්නත් ඒ වගේ ගීත වැඩසටහන් නිර්මාණය කරමින් ගම් දරුවන් සිසාරා ඉන්න දක්ෂ හැකියාවන් ඇති පුද්ගලයින් ගුවන්විදුලි මාධ්‍යයට කැඳවා ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න අවකාශය ලබා දෙන්නේ ඇත්තරම 1952 මේ වාදක මණ්ඩලයේ පිහිටවීමත් එක්කලා කියන කාරණාව අපට ඇත්තරම සඳහන් කරන්න ඕන. ඒ වගේම ගුවන්විදුලි දෙපාර්තමේන්තුව ඇත්තරම සංස්ථාවක් බවට පත් වෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව බවට පත් වෙන්නේ 1966 අංක 25 දරන ගුවන්විදුලි සංස්ථාපනත අනුකූලව. ඒ අනුකූල විශේෂයෙන් අර දෙපාර්තමේන්තුවක් බවට පත් වෙලා තිබුණු ගුවන්විදුලි සංස්ථාවක් බවට පත් වෙනවා. ඒ අනුකූල විශේෂයෙන් ගුවන්විදුලි කටයුතු සභාපතිවරයෙක් යටතේ මෙහෙවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඒ වගේම විවිධ සේවාවන්, ඒ කියන්නේ ක්‍රීඩා සේවය, ඊට පස්සේ සිංහල සේවය, ඒ වගේම සෝදේශී සේවය, වෙළඳ සේවය, ඊළඟට දෙමළ සේවය, ඉංග්‍රීසි සේවය, මේ විදිහට විවිධ සේවාවන් සහ විවිධ වැඩසටහන් විවිධ සංඛ්‍යාත හරහා විකාශන කිටීමේ කටයුත්තත් 1960 දශකයෙන් පස්සේ පුතේ ගුවන්විදුලි මාධ්‍ය තුල ආරම්භ කරනවා සහ ගොඩනැගෙනවා. ඒ වගේම ගුවන්විදුලි නාලිකා ගැන කතා කරනකොට අපට අතිශය වැදගත් වන කාරණා තමයි අද වෙනකොට මේ ගුවන්විදුලි නාලිකා අපේ රටේ බෙදනවා ප්‍රාදේශීය වශයෙන්, ඒ වගේම ප්‍රජා ගුවන්විදුලි වශයෙන් උනුත් වගේම ජාතික වශයෙන් උනුත් කියලා නාලිකා කොටස් කිහිපයකට අපිට බෙදන්න සිද්ධ වෙනවා. ඒ අනුකූලව ප්‍රථම ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකාව ආරම්භ කරන්නේ රජරට සේවයේ විදිහට අනුරාධපුරේ පිහිටවලා තියෙන 1979 අප්‍රේල් මාසේ 12 වෙනිදා රජරට සේවය ආරම්භ කරනවා. ඇතරම ලාංකික ජන සමාජයේ ඉතා දක්ෂ වටනාකම් යුතු ගායක ගායිකාවන් බොහොමයක් බිහි කරන්න හැකියාවක් ලැබුණා. විශේෂයෙන් කරුණරත්න දිවුල්ගෙන ගුණදාස කපුගේ ජානක වික්‍රමසිංහ වගේ අති දක්ෂයින් බිහි කරන්නට දායකත්වය ලබා දුන් ගුවන්විදුලි නාලිකාවක් විදියට තමයි සැලකෙන්නේ රජරට සේවය. ඊට පස්සේ 1980 රුහුණු ගුවන්විදුලි නාලිකාව පටන් ගන්න ප්‍රාදේශීය සේවාවක් විදියට 1980 පෙබරවාරි මාසේ 3 වෙනිදා පටන් ගන්න මාතර ප්‍රදේශයේ තමයි මෙහි මධ්‍යස්ථානයේ පිහිටවලා තියෙන්නේ. ඒ වගේම 1981 මහවැලි ප්‍රජා ගුවන්විදුලිය ආරම්භ කරන ඒ අනුකූල තමයි විශේෂයෙන් ප්‍රධාන ප්‍රාදේශීය සේවාව ආරම්භ ප්‍රධාන ප්‍රජා ගුවන්විදුලි නාලිකාවක් ආරම්භ කරන්නේ. ඊට පස්සේ ප්‍රජා ගුවන්විදුලි නාලිකා ගණනාවක් ආරම්භ කරනවා පුලස් දිරාවේ. ඊට පස්සේ විශේෂයෙන් මහයිලුප්පල්ලම ප්‍රජා ගුවන්විදුලිය, ඊට පස්සේ කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය, ඒ වගේම ගිරාඳුරුකොට්ටේ ප්‍රජා ගුවන්විදුලිය, ඌව ප්‍රජා ගුවන්විදුලිය, මේ විදිහට ගුවන්විදුලි නාලිකා ගණනාවක් ආරම්භ කරන්නත් හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඔන්න එහෙනම් ජාතික ගුවන්විදුලි වලට අමතරව ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකා, ඒ වගේම ප්‍රජා ගුවන්විදුලි නාලිකාත් ආරම්භ කිරීමේ කාර්යය දරුවනේ සිද්ධ කරනවා. 83 තමයි අර මහනුවර සේවයේ කඳුරට සේවය කියලා අපි කියනවා සේවය පටන් ගන්න ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකාව කිරියට. ඊට පස්සේ අපි යාපනයේ සේවය ආරම්භ කිරීම ගැන කතා කරනවා දෙමළ අසන්නන් වෙනුවෙන්. ඒ වගේම පෙරිය FM කියලා නැගෙනහිර පළාතේ තියෙනවා වෙනම නාලිකාවක්, වයඹ හඬ කියලා වෙනම කුරුණෑගල ප්‍රදේශයේ පටන් ගන්න ප්‍රාදේශීය නාලිකාවක්. මේ විදිහට නාලිකා ගණනාවක් ප්‍රාදේශීය වශයෙන් ආරම්භ කරන. නමුත් ඇත්තටම වර්තමානයේ මේ නාලිකාවල ස්වභාවය හා කාර්යභාරය ඇත්තට බිඳ වැටෙමින් පවතිනවා. මේ විශේෂයෙන් සමාජ මාධ්‍ය, ඒ වගේම රූපවාහිනී මාධ්‍ය බිහිවීමත් මේ සඳහා ප්‍රධාන විදිහට බලපාලා තියෙනවා කියන කාරණාව අපට ඇත්තටම කියන්න පුළුවන්කම ලැබෙනවා. අපේ රටේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකා ආරම්භ කිරීමේ කාර්ය දරුවනේ සිද්ධ වෙන්නේ ඔය 99 FM කියලා ගුවන්විදුලි නාලිකාවක් ඉස්සලාම පටන් ගන්න. මම හිතන්නේ මේකට මුල් වෙන්නේ TNL කියන ආයතනය. නැවත ඒක ලංකාවේ තරම් ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒකට හේතු සාධකය වෙන්නේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල විතරයි මේ නාලිකාව ඇහෙන්නේ. හැබැයි ලංකාවේ පෞද්ගලික නාලිකා ආරම්භ කිරීමේ වෙනස්ම ආකාරයක ගමනක් පටන් ගන්න සිරස මාධ්‍ය. ඒගොල්ල පටන් ගන්නවා 1994 3 වන මාසේ 2 වෙනිදා තමයි සිරස නාලිකාව පටන් ගන්නෙ. අර ඇහෙන ගුවන්විදුලි අහන ගුවන්විදුලි මාලිකාව වෙනුවට අහන ගුවන්විදුලි නාලිකාව වෙනුවට ඇහෙන ගුවන්විදුලි නාලිකාවක් මේගොල්ලන්ට පටන් ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. විශේෂයෙන් සින්දු බොහොමයක් ප්‍රචාරය කරමින් මේ ගුවන්විදුලි නාලිකාව මුල් වකවාණු තුල මිනිස්සු අතරට දිනා ගන්නට සැලසුම් සකස් කළා තියෙනවා. හද වෙනකොට ඇත්තරම ගුවන්විදුලි නාලිකා ගණනාවක් අපට හඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් ඔබ දන්නවා සිරස වෙන ඒ වගේම දේරණ FM ලක් නේද, අපි ITN FM, ඊට පස්සේ හීරු FM, net FM නේද, මේ විදිහට ඊළඟ වෙළඳ සේවය, මේ විදිහට රේඩියෝ ගණනාවක් අද දවසේ අපට හඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා පෞද්ගලික නාලිකා විදිහට. ඉතින් මේවා විවිධ වැඩසටහන් තරඟ සංවිධානය කරමින් ඇත්තරම සින්දු තමයි වැඩිපුර අපට අහන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අර එහෙම ඇතරම ඒ සඳහා විශේෂයෙන් අපි අර සාකච්ඡා කරනකොට ජනමාධ්‍ය කාර්යභාරය ගැන කතා කරනකොට නේද, ගුවන්විදුලි මාධ්‍ය විනෝදාස්වාදයේ සඳහාම පමණක් වැඩසටහන් බහුතරයක් වෙන්වීම කියන කාරණාව විවාදයට තුරුදෙන කාරණාවක් බවටත් පත් වෙලා තියෙන. ඇතරම අද ගීත සහ විහිළු කතා සඳහා තමයි වැඩිපුර ගුවන් කාලයක් ඒගොල්ලෝ වෙන් කළ තිබෙන්නේ. මේ විදිහට අපි සාකච්ඡා කරපු ගුවන්විදුලිය මිනිස් කටහඬ, ඒ වගේම සංගීතය බාහිර ශබ්ද මූලික කරගෙන, ඒ වගේම ස්වභාවික ශබ්ද වගේ දේවල් උපයෝගී කරගෙන ඉතා මියුරු හනින් අපට අහන්න අවකාශය පුතේ ලබා දීලා තිබෙනවා. ඇතරම අද වෙනකොට ගුවන්විදුලි නොනසී පවතිනටත් ඒක තමයි හේතු සාධකයක් බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ ගුවන්විදුලි මාධ්‍ය ගැන අපි අධ්‍යයනය කරනකොට මේ ගුවන්විදුලි මාධ්‍ය ප්‍රබලතාව පිළිබඳ අපි සාකච්ඡා කිරීම හඳුනා ගැනීම වඩා වැදගත් වෙනවා. ඉතින් ඒ යටතේ අපිට කතා කරන ගුවන්විදුලි මාධ්‍ය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ක්ෂණික මාධ්‍යයක්. එසැනින් නේද අසන්නාගේ සවනට තොරතුරු ගිනියන්නට සමත් වෙන මාධ්‍යයක්. අපි දන්නවා ගුවන්විදුලි සංඛ්‍යාත ගමන් කිරීමේ වේගය තප්පරයට සතුම 186,000 වගේ වේගයෙන් ගමන් කරනවා. ඒ නිසා ක්ෂණිකව අපට වැඩසටහන් අහන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. කොළඹ සිට වෙන්න පුළුවන්, බ්‍රිතාන්‍යයේ සිට වෙන්න පුළුවන්. ඒ ගේන වැඩසටහන් හරි අපූර්වට අපට ගෙදරින් ඉඳලා අහන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා අතිශය ක්ෂණික මාධ්‍යයක් කියලා ගුවන්විදුලි මාධ්‍ය කියන්නේ. ඒ වගේම මේ එසැනින් අසන්නාට අහන්න අවකාශය ලැබෙනවා. එනිසා ගොඩක් ලාට අර ඉස්සලා කතා කරපු හා සමානවම කොළඹ ඉඳලා වැඩසටහන විකාශනය කරනට අපේ නිවසේ ඉඳලා නේද නිවසේ තිබෙන ගුවන්විදුලි යන්ත්‍රය උපයෝගී කරගෙන අපට වැඩසටහන් අහන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ගුවන්විදුලි සමග ශ්‍රාවකයාට පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන් අපට ගුවන්විදුලි මාධ්‍ය ආයතනයෙන් දුරකථනයෙන් කතා කරලා ඒ වැඩසටහනකට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. විශේෂයෙන් ඒගොල්ලෝ මතක ඇති ඒගොල්ලෝ දුරකථන අංක ගණනාවක් කියන ඒ දුරකථන අංක වලට කතා කරලා අපට පුළුවන් මාධ්‍ය ආයතනත් එක්කලා සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ගුවන්විදුලි මාධ්‍යයට භූගෝලීය බාධක හරිම අඩුයි. දැන් රූපවාහිනිය ගත්තට පස්සේ අපි පිළිකන්නේ හරි එහෙම නැත්නම් නේද වහල උඩ හරි නැත්නම් ගහක් උඩ හරි අපි ඇන්ටනාවක් හිටවලා නේද කේබල් එකක් ඇදලා සම්බන්ධ කරනවා. ඒ වගේම බූස්ටර් එකක් සම්බන්ධ කරලා ගන්නවා. එහෙම තමයි අපි ගොඩක් වෙලාවට ටීවී බලන්නේ. ඒත් සමහර නාලිකාවට අල්ල ගන්න බෑ. හැබැයි ගුවන්විදුලි මාධ්‍ය එහෙම නෙවෙයි. අපේ ෆෝන් එකේ නේද අපේ ජංගම දුරකථනය තුලත් තිබෙනවා. ඊට අමතරව ගෙදර තියෙන උපකරණයට ගෙදර ඒරියල් එක ක්‍රියාත්මක වෙනවා නම් ඊට කැඩෙලා නැතුව අපට ඇත්තටම මේ රේඩියෝ එක කිසිම බාධාවකින් තොරව අහන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා ඇත්තටම මේ බුහුගෝලි බාධක විරල මාධ්‍යයක් විදිහට සැලකෙනවා ගුවන්විදුලි මාධ්‍ය. අඩු වියදම් මාධ්‍යයක් විදිහට අපි සාකච්ඡා කරනවා. ඊට හේතු සාධකය වෙන්නේ ගොඩක් කලකට බාහිර විකාශන කටයුතු සිදු කිරීමේදී රූපවාහිනී මාධ්‍ය තරම් විශාල මුදලක් ගුවන්විදුලි මාධ්‍ය තුලදී පුතේ වැය වෙන්නේ නැහැ. එසා අඩු වියදම් මාධ්‍යයක් විදිහටත් ගුවන්විදුලි මාධ්‍ය අපට සලකා බලන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම ගුවන්විදුලි මාධ්‍ය පහසුවෙන් හසුරවන්න පුළුවන් මාධ්‍යයක් විදිහට සැලකෙනවා. ඒ පහසුවෙන් හසුරවන්න පුළුවන් කියලා කියන්නේ ගොඩක් කලකට නේද දැන් ගෙදර දැන් රේඩියෝ එක ක්‍රියාත්මක කරන්න සහ ඒකට වෙනම තාක්ෂණික උපදේශනයක් තාක්ෂණික පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. නේද රේඩියෝ එක එහෙම ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙන. හැබැයි අපි දන්නවා රූපවාහිනී මාධ්‍යයේදී නේද කල වෙනස් කරන්න ඒ වගේම සමහරවිට ටියුනින් වලට එහෙම අපි හැමෝටම මේ ක්‍රියාවලිය බැරි වෙන්න පුළුවන් නේද ඊළඟ චැනල් ස්ථානගත කරගන්න. ඒ නිසා අපි පහසුවෙන් හසුරන්න පුළුවන් මාධ්‍යයක් විදිහට සැලකන ගුවන්විදුලි මාධ්‍ය. ඉතින් මෙහෙම අපි ගුවන්විදුලි මාධ්‍ය ප්‍රබලතාව ගැන කතා කරනවා වගේම ගුවන්විදුලි මාධ්‍ය තුල පවත්න දුබලතාව ගැනත් අපට කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ගුවන්විදුලි මාධ්‍ය දුබලතාව ගැන කියනකොට ඇත්තටම මේක ශබ්දයේ මූලික කරගත් මාධ්‍යයක්. ඒ වගේම ඇසීම කියන මාධ්‍යයක්. ඒ අනුකූලව සමහරවිට ඇසීමත් එක්කලා ප්‍රධාන වශයෙන් අපි අපේ හිත වෙන තැනක තිබුණොත් එහෙම අපට ඇත්තටම මේ ඒක මතක නොතිබෙන්න පුළුවන්. රේඩියෝ එක යන සමහර දේවල් අපට අමතක වෙන්න බලපාන ඔය කියන කාරණා. හැබැයි රූපවාහිනිය ඉස්සර අපි වාඩි වෙනකොට මොකද වෙන්නේ? අපේ ඇස් දෙකත් ඒ වගේම කනත් එතනට යොමු වෙනකොට අපට එතනින් ගැලවෙන්න බෑ. ඒ නිසා ගොන්ඩලි මාධ්‍යයේදී අර ශබ්දයේ මූලික කරගත් මාධ්‍යයක් නිසා ඒක දුබලතාවක් විදිහට අපි සලකනවා. ඒ වගේම වැඩසටහන් ඇසෙන්නේ එක්වරක් විතරයි. ඒ ඇසීමත් එක්කලා අපට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. අසන්නගේ නේද අවධානය වෙනතක යොමු වෙන සමහර වෙලාවට ඊට හේතු සාධක වෙන්නේ දැන් අපි මේ ප්‍රධාන වශයෙන් අපි අහන් ඉන්න ගමන් අපේ හිත වෙන කොහේ හරි ගියොත් එහෙම ඒ වෙලාවට අපට වැඩසටහන මතක නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම ගැඹුරු සංකල්පනා ඒ වගේ විදග්ධ සාකච්ඡා වගේ දේවල් තේරුම් ගන්න බැරි වෙන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ගුවන්විදුලි මාධ්‍ය ප්‍රබලතාව වගේම පුතේ දුබලතා තියෙනවා ගණනාවක්. ගොඩක් වෙලාවට විභාගයට ප්‍රශ්නයක් එන්න පුළුවන් තැනක් විදිහට සැලකෙනවා ගුවන්විදුලි මාධ්‍ය ප්‍රබලතා සහ දුබලතා පිළිබඳ. ඒ නිසා අවධානය යොමු කරන්න විශේෂයෙන් මේ පිළිබඳව ඔබේ පෙළ පොතේ මේ සම්බන්ධව 53 වෙනි පිටුව සහ 54 වෙනි පිටුවේ සඳහන් වෙනවා. අපේ අතරම දැන් ගුවන්විදුලි මාධ්‍ය ප්‍රබලතා සහ දුබලතා කතා කරාට පස්සේ ගුවන්විදුලි මාධ්‍ය තුල අන්තර්ගත වෙන වැඩසටහන් ගැනත් අපි කතා කරමු. ගොඩක් වෙලාවට කතා අපි කියනවා ටෝක් කියලා. කතා වැඩසටහන් බොහොමයක් තියෙනවා. නිවේදක දෙදෙනෙක් වෙන්න පුළුවන්. ඒ දෙදෙනා අතර නේද කිසියම් මාතෘකාවට අදාළව කරුණු කාරණා බොහොමයක් කතා කරමින් අපට තොරතුරු ඉදිරිපත් කරන අවස්ථාව අපි තියෙනවා. ඔනේ නම් ගුවන්විදුලි මාධ්‍ය තුර ඉදිරිපත් කරන වැඩසටහන් ආකෘති ගැනත් දිහිනේ කනකොට මේ කතා කියන මාතෘකාව නැත්තම් කතා කියන ආකෘතිය ප්‍රබල ආකෘතියක් බවට පත් වෙලා තිබෙනවා විශේෂයෙන් පෞද්ගලික නාලිකා තුල. ඒ වගේම සම්මුඛ සාකච්ඡා, ඒ වගේම සාකච්ඡා වැඩසටහන්, සංවාද, වාර්තාමය වැඩසටහන්, විචිත්‍රාංග, සංග්‍රාමයේ වැඩසටහන්, ගුවන්විදුලි නාට්‍ය, සජීවී විස්තර ප්‍රචාර, නේද වාර්තා කතන, නිවේදන, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, දුරකථන සංවාද, ප්‍රවෘත්ති වැඩසටහන්, සංගීත වැඩසටහන් ඇතුළු වැඩසටහන් ගණනාවක් ඇත්තටම අපට ගුවන්විදුලි මාධ්‍ය ඇසුරු කොටගෙන අහන්න අවකාශය ලැබිලා තිබෙනවා. මේ වැඩසටහන් පිළිබඳ අධ්‍යයනය කිරීමත් විශේෂයෙන් විභාගයට සූදානම් වෙන ඔබ මේ වැඩසටහන් පිළිබඳ වැඩසටහන් හතරක් පහක්වත් අඩුම තරමේ ඒ වැඩසටහන් ගැන ඉගෙනගෙන තිබීම අතිශය වැදගත් වෙනවා. විභාගයට ප්‍රශ්නයක් යොමු වෙන්න පුළුවන් තැනක් විදිහට සැලකෙනවා. මේ ගුවන්විදුලි වැඩසටහන් සම්බන්ධයෙන් විශේෂයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔබට අනිවාර්යෙන්ම විභාගයට ප්‍රශ්නයක් යොමු වෙන තැනක් විදිහට මේ කොටස අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා පුතේ. එනිසා ගුවන්විදුලි වැඩසටහන් ආකෘති පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අතිශය වැදගත් වෙන ප්‍රවෘත්ති වැඩසටහන් ගැන ඔබ දන්නවා ඇති. ප්‍රවෘත්ති වැඩසටහන් නේද පැයෙන් පැය පුවත් ඒ වගේම ප්‍රධාන අවස්ථා කිහිපයකදී ප්‍රවෘත්ති වැඩසටහන් විකාශන අවස්ථා අපට අහන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි නේද ගුවන්විදුලි නාට්‍ය ගොඩක් කලාවට විකාශනය කරන පෞද්ගලික නාලිකාවලත් මේ වැඩසටහන් බොහොමයක් අපට විකාශනය කරන අවස්ථා අහන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම නිරන්තර සාකච්ඡා මේ වැඩසටහන් ගණනාවක් විකාශනය කරන ඒ අධ්‍යාපනයට අදාළ පවා වැඩසටහන් ගණනාවක් විකාශනය කරනවා. මේ වැඩසටහන් පිළිබඳ දැනීමක් සහ අවබෝධයක් ලබා ගැනීම තුළින් විශේෂයෙන් මෙතනින් අහන ප්‍රශ්නයට විභාගයට අහන ප්‍රශ්නයට පිළිතුරු ඔබට ගොනු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ගුවන්විදුලි මාධ්‍ය පරිශීලනයේ පිළිබඳ අපිට කතා කරනකොට ඇත්තටම අධ්‍යාපනය ලබා ගන්නත් ඒ වගේම විනෝදාස්වාදය ලබා ගන්නත් ප්‍රබල පෙළඹවීම් කාරකයක් විදිහටත් අපි ගුවන්විදුලි මාධ්‍ය අපට හඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඇත්තටම ගුවන්විදුලි මාධ්‍යයේ මේ නේද අපි සැලකිලිමත් වෙන්න ඕන පරිශීලනය කරනකොට එහි විවිධ අරමුණු තියෙනවා. ඒ අරමුණු වලින් අපට අවශ්‍ය කරුණු කාරණා අපි තෝරා බේරා ගැනීමට අපි යහුසුලව කටයුතු කරන්න ඕන. මොකද අද දවසේ වෙනකොට මේ ජාතික ඒ වගේම අන්තර්ජාතික පෞද්ගලික ඒ වගේම ප්‍රධාන වශයෙන් ප්‍රජා ගුවන්විදුලි ඒ වගේම ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකා විදියට මේ මාධ්‍ය බොහොමයක් ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒවා අතුරින් ඒ වැඩසටහන් වල අන්තර්ගතය ගැන අපි අධ්‍යයනය කරනකොට එකක් අධ්‍යාපනය සඳහා ඒ වගේම විනෝදාස්වාදය සඳහා විශේෂයෙන් දැන්වීම වගේ ගත්තට පස්සේ විවිධ පෙළඹවීම් කටයුතු සඳහා ඊට මහජන සේවයන් විශේෂයෙන් ඔය ලේ දන් දී ව්‍යාපාර පිළිබඳව වර්තමාන කොවිඩ් සම්බන්ධයෙන්ම තොරතුරු පළ වෙනවා නම් ඒවා මහජන සේවයේ මූලික කරගෙන ඒ වගේම වාණිජ අරමුණු මූලික කරගෙනත් පළ වෙන අවස්ථාවකට අහන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම විවිධ තොරතුරු ඒ වගේම ලාභේ අපේක්ෂා කරගෙනත් විවිධ වැඩසටහන් විකාශනය වෙනවා. එසා අපි ගුවන්විදුලි පරිහරණය කරනකොට ඒ අදාළ වැඩසටහන විකාශනය කරන්න මොන අරමුණද ඇතුවද කියන කාරණාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අතිශය වැදගත් වෙනවා. අපි ඇත්තටම විශේෂයෙන් ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන මේ ගුවන්විදුලි මාධ්‍යයේ සරල ක්‍රියාවලිය නැත්තම් මේ ගුවන්විදුලි කොහොමද මේ ඔබේ නිවසට ගුවන් විදුලිය විකාශන කටයුතු සිද්ධ වෙන්නේ මේ තාක්ෂණික ක්‍රියාවලිය ගැනත් දැනීමක් සහ අවබෝධයක් ලබා ගැනීම වඩා වැදගත් වෙනවා. ඒතර ගුවන්විදුලි මාධ්‍ය තුලදී වැඩසටහන් විකාශනය කරන්න මේ උපයෝග කරගන්න සංඛ්‍යාත ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයක් යටතේ අපට කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. පළවෙනි එක අපි කතා කරා මධ්‍යම තරංග නැත්නම් අපි කියනවා මීඩියම් වේව්ස් කියලා කියනවා. විශේෂයෙන් මේ ඊළඟට දෙවෙනි එක තමයි කෙටි තරංග ෂෝට් වේව් කියලා කියනවා. එතකොට ඔගොල්ලොන්ගේ ගුවන්විදුලි යන්ත්‍රයේ බලන්න AM කියලා එක කොටසක් ඇති. AM කියලා එකක් ඇති. මේ AM කියන එක කොටස් දෙකක් යටතේ තියෙනවා SW සහ MW. එතකොට SW කියලා කියන්නේ ෂෝට් වේව් කියන එක. MW කියලා කියන්නේ මීඩියම් වේව් කියන එක. මේ මධ්‍යම තරංග සහ කෙටි තරංග ගුවන්විදුලි මාධ්‍ය විකාශන කටයුතු සඳහා භාවිතයට ගන්නවා. නමුත් ඇත්තටම අපේ රටේ භාවිතයට ගන්න මේ FM තරංග කියන එක මේ සංඛ්‍යාත මූර්ජන තරංග කියන ක්‍රමවේදය තමයි අපේ රටේ ගුවන්විදුලි විකාශන කටයුතු සඳහා භාවිතයට ගන්න. අපි සරලව කියන්නේ FM තරංග කියලා. මේ FM තරංග උපයෝගී කරගෙන තමයි විකාශන කටයුතු සිද්ධ කරන්නේ. එතකොට වර්තමානයේ ඔය බලන්න ඔබේ ගුවන්විදුලි නාලිකාව නැත්නම් ඔබේ ගෙදර තියෙන රේඩියෝ උපකරණය බලන්න FM MHz කියලා ගහලා ඇති. එතකොට MHz 88 ඉඳලා 108 දක්වා සංඛ්‍යාත පරාසය තමයි ඔබට විශේෂයෙන් ගුවන්විදුලි නාලිකා අහන්න අවකාශය ලබා දෙලා තියෙන්නේ. එහෙනම් ඒ අවකාශය තුල ඉඳගෙන තමයි ගුවන්විදුලි නාලිකා අපේ රටේ විකාශන කටයුතු සිදු කරන්නේ. ඒත් ඇත්තටම ගුවන්විදුලි නාලිකාවක වෙන්නේ නේද මේ අර නිවේදකයා කතා කරන කටහඬ අපි ඒකට කියන ශබ්ද තරංග කියලා. මේ ශබ්ද තරංග විදුලි තරංගයක් බවට පත් කරලා චුම්බකත්වයක් ආරෝපණය කරලා ගුවනට මුදා හරිනවා. ඒ ගුවනට මුදා හරින ගොඩක් වෙලාට නේද කඳු මුදුනක පිහිටුවා තිබෙන ඇන්ටනාවක් උපයෝගී කරගෙන ඒ ඇන්ටනාව උපයෝගී කරගෙන විකාශනය කරන දේ අපට අපේ ගෙදර තියෙන රේඩියෝ යන්ත්‍රයේ තිබෙන ඒරියලයේ ඒ සංඛ්‍යාත ගැටෙනවා. එතකොට අපට ලැබෙන්නේ ගෙදරට ගුවන්විදුලි සංඛ්‍යාතයක්. ඒ ගුවන්විදුලි සංඛ්‍යාතය නැවත විදුලි තරංගයක් බවට පත් කළා, ශබ්ද තරංගයක් බවට පත් කළා අපට අහන්න අවකාශය ලැබෙනවා රේඩියෝ තුල තියෙන ස්පීකරේ උපයෝගී කරගෙන. එතකොට ඇත්තරම ගුවන්විදුලි මාධ්‍ය හරහා වෙන්නේ ශබ්ද තරංග විදුලි තරංග බවට පත් කළා, චුම්බකත්වයක් ආරෝපණය කළා ගුවන්විදුලි තරංගයක් බවට පත් කරන එක. ගෙදරදී වෙන්නේ මේ ලැබෙන ගුවන්විදුලි තරංගය නැවත ශබ්ද තරංගයක් වාටපත් කරලා අපට අහන්න අවකාශය ලැබෙන ක්‍රියාවලිය. අපි කියනවා ඔකට ගුවන්විදුලි මාධ්‍ය ක්‍රියාකාරී සූත්‍රය කියලා. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් 11 වසර පාඩමේ පෙළ පොතේ 63 වන පිටුවේ පුතේ සඳහන් වෙනවා. ඒ අනුකූලව මේක ඒ රූපයත් එක්කලම තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට මේක තේරුම් ගන්න පුළුවන්කම අපට ලැබෙනවා. ගුවන්විදුලි මාධ්‍ය පිළිබඳ අධ්‍යයනය කරනකොට ඇත්තටම අපට සුවිශේෂී වැදගත්කමක් දක්වන මේ ගුවන්විදුලට ලිවීම කියන එක. මොකද අපි ලියන්න ඕන ප්‍රධාන වශයෙන් අහන්නනේ, තව කෙනෙකුට අහන්න. ඒ නිසා අපි කතන භාෂාව තමයි පිටපත් නිර්මාණය කරනකොට අපි උපයෝගී කරගන්නේ. දැන් ගොඩක් වෙලාවට නේද අපි වැඩසටහනේ පරමාර්ථය, ඒ වගේ වැඩසටහන ඉදිරිපත් කරන මාදිලිය, වැඩසටහන ආකෘතිය, ඊළඟට ග්‍රාහක කණ්ඩායම ළමයිද, ඊට පස්සේ වැඩිහිටි අයද, මේ කියන අය පිළිබඳ සැලකිල්ලක් දක්වමින්, ඒ වගේම අපට වෙන්න ගුවන් කාලය ගැන සැලකිල්ලක් දක්වමින් ඇසීමට ලියන්නේ. අපි කියන කන සඳහා ලිවීම කියලායි කියන්නේ. ඒ කියන්නේ අහන්න ලියන්නේ. ගුවන්විදුලි මාධ්‍යයේදී අපි කතා කරන භාෂාව තමයි ප්‍රබල විදිහට උපයෝග කරගන්නේ. හැබැයි අපි එහෙම කියලා ගමේ ගොඩේ කතා කරන භාෂාව, මේ උඹ බම්බලන් කියලා කතා කරන භාෂාව එහෙම ගන්නෙ නෑ. ඒතර සරලව විශේෂයෙන් සරල භාෂාවක් උපයෝගී කරගෙන පරිකල්පිනී සිතුවිලි පහළ වෙන ආකාරයෙන් භාෂාව අපි හසුරවනවා. ප්‍රධාන වශයෙන් අපි අහන්න ලියන්නේ. ඒ අහන්න ලියන්නේ කතන භාෂාව තමයි ප්‍රධාන වශයෙන් අපි ලියන්නට ඕන වැඩසටහන් වලදී. ඊට හේතු සාධකයේ වෙන්නේ එමගින් ගෙදර රේඩියෝ එක අහන අසන්නාට ප්‍රධාන වශයෙන් ඇසීමත් එක්කලා වැඩසටහන තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයේ නිතාන නිර්මාණශීලී විදිහට වැඩසටහන ඉදිරිපත් කිරීම තමයි පුතේ අතිශය වැදගත් වෙන්නේ. ඊට එහෙම වුණොත් විශේෂයෙන් අසන්නා අකණ්ඩව අපේ වැඩසටහන් තුළ රඳවා තබා ගැනීම හැකියාවක් අවකාශයක් අපට නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔයන අපි අද දවසේ ඇත්තටම ගුවන්විදුලි මාධ්‍ය පිළිබඳ බොහෝ කාරණා කරුණු කාරණා කතා බහ කරන්නට අපිට අවකාශයක් ලැබුණා. විශේෂයෙන් අපි දන්නවා නේද අද දවසේ වෙනකොටත් රූපවාහිනී මාධ්‍ය, වගේම සමාජ මාධ්‍ය කියන මාධ්‍ය ප්‍රබල විදිහට සමාජගත වෙලා තිබුණත් ගුවන්විදුලි මාධ්‍ය අපි තාමත් අමතක කළා නෑ. ඒ තරමට අපි ගුවන්විදුලි මාධ්‍යත් එක්ක ලිංගතුව ඉන්නවා. විශේෂයෙන් පෙළපොතට සමගාමීව අපි ඔබට මේ වැඩසටහන් ගෙන එන්නේ. ඒ වගේම ඔබට කිසියම් ආකාරයක ගැටලුවක් ප්‍රශ්නයක් යමුනොත් එහෙම ගුවන්විදුලි මාධ්‍ය ආයතනය වෙත ලියන්න පුළුවන්. ඒ ගැටලුව වලට අපි පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියන කාරණාවත් සඳහන් කරනවා. ඒ වගේම අපි දන්නවා අද වෙනකොට ගුවන්විදුලි මාධ්‍ය ඉදිරිපත් කිරීම කියන ක්‍රියාවලිය නව ආරයකට ඇවිත් තිබෙනවා. ඒ වගේම ඊට හේතුව සමාජ මාධ්‍ය වලට සම්බන්ධ කරලා විශේෂයෙන් වැඩසටහන ඉදිරිපත් කරන ගමන් සජීවී විදිහට සමාජ මාධ්‍ය හරහාත් විකාශන කටයුතු වලට යොමු වෙන්නට අද දවසේ බොහෝ ගුවන්විදුලි නාලිකා කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම හවස 8න් පස්සේ වැඩසටහන ඉදිරිපත් කිරීමේ රටාව පවා වෙනස්ම ආකාරයකට ඉදිරිපත් කරන ස්වභාවයක් අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ මාධ්‍ය පිළිබඳ ඉගෙන ගැනීම, මේ මාධ්‍ය පිළිබඳ අධ්‍යයනය කිරීම කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට ඔබ පාඩම් කටයුතු වලට කරනකොට මේ පාඩම් වලට සවන් දෙනකොට ඔබේ පෙළ පොතත් ළඟට අරගෙනම පුතේ සවන් දුන්නා නම් ඔබට මතුවෙන ගැටලු කාරණා වලට උත්තර හොයාගන්නත් පුළුවන් වෙන කාරණාව සඳහන් කරනවා. එහෙනම් අද දවසේ අපි වැඩසටහන නිමාවටපත් වෙනවා. අපි හතරවෙනි පාඩම් ඒකකයේ විදිහට රූපවාහිනී මාධ්‍ය කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ සම්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පාඩම කියලා දුන්නේ මාධ්‍යවේදී උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂක අඹගස්තුව ජනාධිපති විද්‍යාලයේ ප්‍රදීප් ජයලත් ගුරුපියාණන්.